ප්‍රථම ධ්‍යාන සමාපත්තියට පත්වීමට කටයුතු කළද ඒ සඳහා නොහැකි වන්නේ කුමක් නිසාද? ඒ සඳහා කටයුතු කළ යුතු ආකාරයක් පහදලා දෙන්න කියලා. දැන් මේක අපි ඉස්සෙල්ලත් විග්‍රහයකදී කළා. කඳ ඕන කරන ගොවියාට බුදුරන් වහන්සේ අහනවා, මොකද්ද කරන්න ඕනි කඳ ඕන්න? එහෙම කියලා තමයි පෙන්වන්නේ. කඳාව ඇති කරන ගොවියාට සාත්තු කරන්න ඕනේ යවති බීජයේ හිටවා. ඒ සාත්තු කරගෙන යනකොට ධර්මතා පරිදි නියම අවස්ථාවේදී කඳ ලැබෙනාට කඳ ලැබෙනවා. ඊළඟ කඳින් ප්‍රයෝජන ගන්න පුළුවන්. මල්පල අවශ්‍ය නම් මල්පල ලැබෙනාට මල්පල ලැබෙනවා. ඒතකොට ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. කඳ අවශ්‍ය නම් මල්පල අවශ්‍ය නම් ඒ අවශ්‍ය ගොවියා විදි කළේ ඉතී නිවැරදිව සාත්තු සප්පායන කරන එකයි. ඒ ඇති බීජයේ නියම දැන හිටවා. මෙන්න මේ ක්‍රමයේ අරගෙන පෙන්නනවා. යම් සාත්තුවක් ඇද්ද මේ සතර සතිපට්ඨානය තුළ යන මාධ්‍ය නැත්නම් මේ යම්කි යන වැලපිල්ලක් ඇද්ද අන්න ඒක තමයි සාත්තුව. එතකොට ඒ තුළින් නැගින්නාව යම් සමාධියක් ඇද්ද ඒ තමයි කඳ. ඒ සමාධිය පිළිබඳ ලබන්නා ප්‍රඥාවක් ඇද්ද ඒ තමයි මල්පල. එහෙනම් කඳයි මල්පලයි හැටියට සමාධිය සහ ප්‍රඥාව අවශ්‍ය නම් සීලය හරියට හසුරවලා සීලය පූර්ණ කරගන්න. එතකොට බුදුරණන් වහන්සේ පිළිබඳ සීලිය ලබා ගන්න මේ සීලිය කියන්නේ අර පද නෙමෙයි. ඒවා උපනිශ්‍රේ. සීලිය කියන්නේ අභ්‍යන්තරයේ තිබෙන්නා වූ යම්කිසි පාප හැඟීම් දුරු කරන චේතනාවක් තියෙනවා. යම්කිසි වැරදි දුච්චරිත පාප දුරු කරන චේතනාවක් සුද්ධ චේතනාවක් පහළ වෙනවා. අන්නේ චේතනාව තමයි ප්‍රධාන වශයෙන් සීලිය කියලා හැදෙන්නේ. ඒ චේතනාව ලබා ගැනීමදී යම්කිසි කරන වැඩ පිළිලක් ඇද්ද කයින් වතේ. ඒක වතා. උපනිශ්‍රේ කරගන්න පුළුවන්. වත සීලේ නෙමෙයි වත උපනිශ්‍රේ වේ. සීලේ වෙනම තෝරා ගන්න ඕනේ. ප්‍රාණඝාතේ නොකරන මානසිකත්වයක් ආවම ඒ හිතේ හැටගන්නේ ප්‍රාණඝාත විරති චෛතසිකය කියන එකක් තියෙනවා. ප්‍රාණඝාතයේ කැමැත්තක් ඉන්නේ නැහැ ඒක ආවට පස්සේ. ප්‍රාණඝාතයේ ආදීනෝ දැකලා සත්වෙින්ද යහපත සිද්ධ කිරීමේ මොද පැත්ත දැකලා ඒ විදිහට කටයුතු කරගෙන යනකොට යම් දායක කරුණාවක් මෛත්‍රියක් මෙහෙල් ගුණාංගයක් හැටියට මතුවෙලා එන ගතියක් තියෙනවා. අනේ මට නම් සත්ව හිංසා කරන එක මට නම් කරන්න බෑ. ප්‍රාණඝාත අනේ මට නම් ඒවා කරන්න බෑ. මෙන්න මෙහෙම මානසිකත්වයක් ඇති වෙනවා. මෙන්න මේකට කියනවා පානාති පාතා වේරමණී සික්ඛා. යම් තරමක් ඒකට ආධාර කරන විදිහට අපි ජීවත් වෙන්නේ මොනව හරි වැඩ පිළිලක් ගත්තොත් අදිෂ්ඨාන කරගත්තොත් ඒ සියල්ලම ඒකට හේතුකාරින බාහිර උපනිශ්‍රේ විතරයි. ඒවා බාහිර ආධාර. ශික්ෂාව කියන්නේ අන්න අර විරති චේතනාව. මට නම් බෑ අනුන්ගේ හොරකම් කරන්න. මට නම් එහෙම ජීවත් වෙන්න වැඩකුත් නෑ. ඊට වඩා හොඳයි මට බඩ කින්නේ වේලා මැරෙන එක අනුන්ගේ හොරකම් කරන කනවට වඩා. ඒ අසාධාරණේ මට නම් කරන්න. ඔන්න ඔහොම අදාසක් ආවම ඔහුගේ හිත තුල අදත්තා දානෙට අකමැති මානසිකත්වයක් ඇති වෙලා තියෙනවා. අන්න ඒකට කියනවා අදත්තා දාන විරති චේතනාව. මෙන්න මේක කියනවා ශික්ෂාපදේ. ශික්ෂාව කියන්නේ මොනවද? ඕක පූර්ණ වෙච්චාම අරිහත්ත්වය. එනකම් පූර්ණ වෙන්න කයි යනවා. සමක්‍රමී වෙනවා. ඉතින් ඔය විරති චේතනාව සෝමනස්ස සහගත ඥාන සම්පවිත සිත, ඥාන සම්පවිත සසංකාරික සිත ඔය ආදී වශයෙන් එනිදෙන් කියනවා වැඩිල්ල ඕනේ. ඒ ඥාන සම්පවිත සසංකා ඥාන සම්පවිත හිතේ වැඩිච්ච දවසට අන්න ඥාන සම්පවිත හා මාර්ග ඵලයේ හේතුකාරක කියන මානසිකත්වයේ උදාවයි. ඒකෙන් මතුවෙන්නේ මොකෙන්ද? විදර්ශනා ප්‍රඥාවත් එක්කලා. එන ඒක වැඩිෙන්න අවශ්‍ය කරන ධර්මාභෝධය ලබා ගන්නකොට ඔය කියන ආකාරයේ සීලය පූර්ණ වෙන තැන මගේ වැදිනවා. ඉතින් එහෙම ක්‍රමයක් ඒ තියෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරණන් වහන්සේ දේශනා කරලා යම් කිසි කෙනෙකුට මේ ධානයටපත් වෙන්න ඕන නම් කළ යුතු දෙයක්. අස්වගුණ ධාන කියන එකක් තියෙනවා. එයාම පිළි කරන්නේ කොච්චර හරි කර්මස්ථානය කරගෙන ඔබ උදේ නම් රැය වෙනකම් රැය දිනක හරි කවන්නේ වැඩ වඩා ඉන්න. ඔහුට කිසිම දැනුමක් නැහැ, දැනගන්න දෙයක් නැහැ, ධානයක් ලැබෙන්නේ නැහැ. එහෙම අවස්ථාවක් තියෙනවා. දැන් ඒතකොට බුදුරණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම අවස්ථාවක් තුල. ඒක කොහොමද බලන්නේ? අජානීය ධායිතිය වලව. අස්වගුණ ධායිතිය නොවලව. මේක වෙන්නේ ක්‍රමයක්. අස්වගුණ ධහන වලන්නේ එපා. අජානීය ධහන වලන්න. ඒ දහන වන්නකොට අජානීය ධායිතිය ආපෝ ධාතුව නිසා තේජෝ ධාතුව නිසාවත් වායෝ ධාතුව නිසාවත් පඨවි ධාතුව නිසාවත් ධානය නොකරයි. දැන් අනික් හැට නැද්ද හදා තියෙන කොහොමද? මැටි ගුලියක් හදාගන්න පඨවි පඨවි කියන ඒක දිහා බලාගෙන ඉඳලා එහෙම ධානය කරන්නේ. අජානීය ධායිතියව කරන්නේ.
තේජෝ කසිනේ අරගෙන කරන එක තමයි. වාහනක් හරි පත්තු වෙලා ගිනි ගොඩක් හරි ගහලා තියලා බලා ඉඳලා නැත්නම් ඒක දිහා බලා ඉඳලා ගින්දරේ සංඥාව අරගෙන ඕක මුල් කරගෙන ඉඳන් ධ්‍යාන ලබන. තේජෝ කසින දහන කිව්වේ එහෙම එකක්. ආර්ය අර ආර්ය දහන නැ නැ අරසින අජානීය දහන්ට ඒව ගන්නෙ නැහැ. වායුව මුල් කරගෙන වායුව සංඥාව අරගෙන දහන් කරන ක්‍රමයක් තියෙනවා. අජානීය ධ්‍යාය කියා ඒ සංඥාව ගන්නෙත් නැහැ. වායු සංඥාව ගන්නෙත් එතන ආපෝ තේජෝ ජල සංඥාව ආපෝ සංඥාව වර්ගින දහන කරනවා. ජල වඳුරා කියන්නේ ආපෝ ආපෝ කී කියහරි ජලයේ ජලයේ කියහරි ජල සංඥාව හිතලා වර්ගින කර්මස්ථානයක් වල ගන්න ක්‍රමය. අර අජානීය දහන වඩන කෙනා ඒක ගන්නේ නීල බීත ලෝහිත ඕදාතිය නිල් පාට කහ පාට රතු පාට ඒ වගේම සුදු පාට මේ જાතියව ගන්නේ. ආකාශ ආදී වන්නා මේ බාහිර කසින ගන්නෙත් නෑ. ඒ ඔක්කොම අත්හරි දැකපු අහපු මතක් කරපු පරපුරෙන් ගෙනාපු විවිධාකාරයෙන් ගත්ත එහෙම අදහස් වලින් ගන්න ඒවා අරමුණු වශයෙන් ගන්නෙත් නෑ. නමුත් දැන් කරා දැන් එක්තරා භික්ෂුන් වහන්සේ නමක් අහන ස්වාමීනි එහෙම කසින මණ්ඩලයක් කසින අරමුණක් කිසිම දෙයක් ගන්න නම් එයා කොහොමද දැන් කරන්නේ? එයා දැන් වැඩින්නේ කොහොමද? බුදුරන් වහන්සේ දේශනා කරන විපුල ලෙස වැඩිනවා. ප්‍රබල ලෙස වැඩෙනවා. නිදහස් වෙලවන්නත් පුළුවන්. හැබැයි මේ දහන වැඩුව කෙනාට ඔන්න ආපෝ කසිනේ ගන්නත් පුළුවන්, තේජෝ කසින, වායෝ කසින, පඨවි කසින, ආකාශ කසින ඕන එකක් ගන්නත් පුළුවන්. ඒවා නිරායාසයෙන් වැඩෙනවා. ඒ මොකද්ද ඒ ක්‍රමය කියලා බුදුරන් වහන්සේ යන බුදුරන් වහන්සේ දේශනා කරනවා. අජානීය ධ්‍යායිතය මේ දහන වන්න ක්‍රමයක් දකිනවා. ඔහු දකිනවා මෙන්න මේකයි කාමච්ඡන්දේ කියන්නේ. කාමච්ඡන්දේ දැනගන්න. කාමච්ඡන්දේ හේතුව දැනගන්න. මෙන්න කාමච්ඡන්දේ හටගන්නේ මෙහෙමයි. ඒ කාමච්ඡන්දේ නිරෝධය දැනගන්න. නිරෝධ කරන මඟ දැනගන්න. මෙන්න ධ්‍යාන රාගයේ පදින් ධ්‍යානී ලබන්න ඕන. කරගතදී කරගන්නදී. ධ්‍යානී ලබා ගන්න ඕන නම් කරගන්න වැඩ පිළිවි. ව්‍යාපාදී දැනගන්න. ව්‍යාපාදයේ හේතුව දැනගන්න. ව්‍යාපාද නිරෝධය දැනගන්න. ව්‍යාපාද නිරෝධ කරන මඟ දැනගන්න. තීනමිද්දේ දැනගනි තීනමිද්දේ හේතුව දැනගන්න. තීනමිද්ද නිරෝධය දැනගනි තීනමිද්ද නිරෝධ කරන මාර්ගය දැනගන්න. උද්දච්ච කුක්කුච්ච දැනගනි උද්දච්ච කුක්කුච්ච සමුදය දැනගන්න. ඒක තමයි හට ගැනීම. උද්දච්ච කුක්කුච්ච නිරෝධය දැනගනි නිරෝධ කරන මාර්ගය දැනගන්න. විතිකිච්ඡා දැනගනි විතිකිච්ඡාට හේතුව දැනගනි විතිකිච්ඡා නිරෝධය දැනගනි විතිකිච්ඡා නිරෝධ කරන මාර්ගය දැනගනි. දැනගෙන යම් නිරෝධ කරන ක්‍රමයක් ඇද්ද නිරෝධයේ බලාපොරොත්තුෙන් නිරෝධ කරන මඟ අනුගමනය කරන. මෙන්න මේ අනුගමනය කරන කෙනාට නිරායාසයෙන් දැහැන් ලැබෙනවා. මහන්සියෙන් දෙයක් දැහැන් ලැබෙන මඟ ඕකයි. ඉතින් අපි වරන්ට ඕනේ මොකෙන්ද වෙලා තියෙන්නේ? ඇයි දැහැන් නැද්ද? ඔන්නේ කාරණාවන් එකක් අපේ හිත වැඩපවත්වාගෙන. එක කාමච්ඡන්දේ, එක ව්‍යාපාද, එක තීන විද්ද, එක උද්දච්ච කුක්කුච්ච. ඉතින් මෙන්න මේ කාරණා පහ තමයි ප්‍රධාන වෙලා තියෙන විරුද්ධ. පාපයන්ගෙන් වෙන්න, අකුසල ධර්මයන්ගෙන් වෙන්න. හවිතක්කව, සවිචාරව, විවේකයෙන් හැටගත් ප්‍රථම අධ්‍යානී කියලා ඒක වෙන්න. විවිච්චේව කාමේහි, විවිච්චේව අකුසලේහි ධම්මේහි, සවිතක්කං සවිචාරං විවේක ධම් පීසුකං පරම අධ්‍යාන. එන උදෙන්දී අවශ්‍ය මූලික කාරණා දෙකක් තියෙනවා. විවිච්චේව කාමේ ඒවා කාමච්ඡන්දේ විවේකයෙන් දොනේ. විවිච්චේව අකුසලේහි ධම්මේ. දස අකුසල්ම තවත් ක්‍රමයකින් කියනවා නම් පංච නීවරණ කියලා කියන්න පුළුවන්. මේ බුද්ධ දේශනාව. පංච නීවරණ හඳුනන තව එකක් තමයි දස අකුසල්. විග්‍රහ කළොත් දස අකුසල්. කැටි කළොත් පංච නීවරණ. එනම් පංච නීවරණ තමයි මේ ඉස්සෙල්ලා කිව්වේ. මේ මේවායි පංච නීවරණ. මෙන්න මේවායි පංච නීවරණයේ හේතුව. ඒ හේතුව නිරෝධ කළොත් පංච නීවරණ නිරෝධ වෙනවා. ඒ නිරෝධ කිරීමට නම් හේතුව නිරෝධ කරන මාර්ගය අනුගමනය කරන්න ඕනේ. මෙන්න මේ ටික දැනගෙන කටයුතු කරන කෙනා භාවනාවට අවශ්‍ය කරන පසුතලය හදනවා. අවශ්‍ය මාධ්‍ය අනුගමනය කර පූර්ණ කරගන්න. ඕකයි ක්‍රමය. ඉතින් අපි දැනගන්න ඕනේ ඒක අඩුපාඩු. අඩුපාඩු වර්ගින් දිගින් දිගට කරගෙන යන්න ඕනේ. ඉතින් කාමච්ඡන්දය කියන්නේ මොනවද? රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, ස්පර්ශකාම කියන මේ කාම පහක් තියෙනවා. පංචකාම කියන. ලෝකයේ මනවලන ස්වභාවය, ප්‍රියමදුර ස්වභාවය කවදාත් එහෙමයි. ඒවා අපිට විනාශ කරන්න බැහැ. ඥානවන්තයගේ ස්වභාවයක් තියෙනවා. ඒ පිටවද හටගන්න චන්දරාගින් නිදහස් වෙන්නේ. එන අපිට ලෝකෙ තියෙන කහ නැති කරන්නවත්, ලස්සන නැති කරන්නවත්, සුවඳ නැති කරන්නවත් මේව කරන්න ඕනේ. නමුත් අද ඕක කරන්න නැතුව මොකද කරන්නේ? අර බුද්ධ දේහ විරුද්ධ දෙයක් කරනවා. අර කවුරුත් ඒ ලස්සන හැඩ වැඩ වල ඇඳගෙන එහෙම ඉන්න එපා. පාදලේ ගෝල් ගන්න. ලස්සන ඇඳේ. උදිරන් වහන්සේ දේශනා කළේ ලෝකයේ තියෙන විවිධ විචිත්‍ර දේවල් කාමියෝ නෙමෙයි. මුලාවටපත් වෙච්ච පුද්ගලයාගේ සංකල්පිත රාගයක් ඇද්ද? ඒකත් එකේ දෙනු. රාගික ගතියක් තියෙනවා. ඔන්න ඔකට කාමී කියන. අපි ඒ ලස්සන දැක්කහම බලයිද? ආයෙත් ආයෙත් බලන්න එන්න. මන් මට මොට වෙච්ච මනසකින් පංචකාමීට ඇවිලා ඕක වර්ධනය කරගන්නවා බල බල. ඔන්න ඕකට කියන සංකල්පිත පුරුෂයාගේ සංකල්පිත රාගයක් ඇද්ද? ඒ කාමයේ. ඔන්න රූප කාම. සද්ද නැති කරන්න බෑ. විහිදිහත් දෙනවා තරළු. ඔය සද්දයන්ගේ යථා ස්වභාවය දකින්න බැරි කෙනා. ඕකේ සතුටලලා කොච්චරයි සංවාන් දීගෙන ඕකම කර කර ඉන්නවා. ඉතින් මේ සද්දේ කාම සද්දයක් නා. පංචකාමීට ඇතුළු සද්දයක් නා. ඒක තෝරා ගන්න ඕනේ. ඒ සද්දේ මොකද්ද? ඒ කාමක සද්ද වල හැටි කොහොමද? ගන්ධ තියෙනවා. කාමක ගන්ධයන්ගේ හැටි කොහොමද? ඒකත් දෙනුම තෝරා ගන්න ඕනේ. දැන් සද්දේ කියනකොට අපි කියනවා පිළිත් සද්දේ මිහිරි නැද්ද? ඒකත් මිහිරි. එතකොට යම් කිසි ආකාරයෙන් ඔය ඉන්න මේ මේ ඉතිරි පුරුෂේ කාම ලෝලී මොන සද්දේද කැමති? උන්ට පිළිත් එහෙම දාගින්න සතුටේද පුළුවන්? අර දලිබිලි දලිබිලි ගලක ගහ එහෙම එකත් එක කොල්ලලා යන જાතියව ගාලා ඉතින් ඩිස්කෝ ලන්නා කියලා එහාට නිගවරෝනා මෙහාට අමරෝනා කකුල එහාට අඩිය දිනා මෙහාට අඩිය දිනා අපුඩි ගන්නවා ওই જાතියෙන් අමරෝරිය වන්නේ උන් කැමති. ඔය අමරෝන ඕක වහපන් ඔයිටන ලස්සන හදා පන් දෙන්න කියලා මිහිරි සද්දයක් ඔයි මේ සද්ද මිහිරි නැද්ද බලපන් චීචී වහ කමර කලක් හැද ඕක හයින් වටනා අර සාන්ත සද්දේ කැමති. අනේ කාමක සද්දයක් තියෙනවා සාන්ත සද්දයක් තියෙනවා. එකක් කාමාවචර එකක් රූපාවචර. ඒ රූපාවචර සද්ද දහන්ත වාදකයක් නෑ. කාමාවචර සද්දේ වාදකයි. එන කාමාවචර සද්ද තමයි ඩිස්කෝලට් එකේ වරවගෙන කාමාවචර සද්දේ වාදකයි. පිළිත් හද රූපාවචරයි. ඒක වාදකයක් නෑ. ඉතින් ඔය දැනගන්න ඕනේ. ඒක තමයි කියන්නේ. ඒ ඔක්කො කාමයන්ගේ කාමච්ඡන්දිය දැනගන්න. දැනගන්නවා කියන්නේ ඔන්නෝ විග්‍රහ කරලා දැනගන්න ඕනේ. ඒතර ඒක දැනගන්න ක්‍රමයක් තියෙනවා. සද්දකා රූපකා ඔය විදිහට දැනගන්න. ලස්සන බුදු පිළිමයක් තියෙනවා. බුද්ධ නැහෙන ලස්සන බුද්ධ මන්දිරයක් තියෙනවා. ඒකත් හරි ලස්සන. ලස්සන කාන්තාවක් හෝ පුරුෂයෙක් ඉන්නවා. ඒ රූපයත් ලස්සන එක පැත කාමක පැත්ත. ඔක එක කාමක රූපයක් දැක්කහම තියෙන කාම හැඟීම. ලස්සන බුද්ධ මන්දිරයක් හෝ බුද්ධ රූපයක් දැක්කහම තියෙන සාන්ත හැඟීම. ඒ බුද්ධ මන්දිරිය දැක්කහම තියෙන රූපාවචරය. අර ලස්සන කියන කාම ලෝකයේ තවයි කාම කාම ආවචරය. අර රූපෙ තියෙන වෙන රූප ශබ්ද දෙකම තියෙනවා. ගන්ධ තියෙනවා. යම් කිසි කෙනෙකුට කියනවා අනේ හරි වැඩේ. ඔක්කොම එකල යන්න හදනවා මට බැරිනම් සෙන්ට් එකක් ගේන්න. ටිවිච් එකක් తీවලා. දැන් මොකද කරන්නේ? ආපට අකින්නකො. මේ හඳු කුරු පෙට්ටිය කියන හරි සුවඳයි. ගාගෙන යන්න. දැන් මොකක් කියන්නේ? බැරිලා වන්න උතෝ. දැන් හඳු කුරු ගාගෙන ගියයි. ඇයි මේ ගඳද? නෑ සුවඳයි. හැබැයි අර යන්න හදන මගුල් ගෙදර ගමන හඳු කුරු ටික අතේ කරේ මේ රාත්‍රී දානියන්ට කිව්වොත් සුවඳ ගන්න. කැමති නෑ. සුවඳ වර්ග දෙකක්. එකක් කාම සුගන්ධය එකක්. ඒක රෝස මල් සුවඳේම කියලා. ඒක අර ඒ જાති ඉස්ත්‍රිටි අකරින හදමු. ඒ જાති සුවඳක් හේතු වෙනත් ඒක කාමීට ගැලපෙනවා. කාමකයි ඒ සුවඳට කැමති. හඳුකුරු සුවඳට එයයි කැමති. හඳුකුරුට ඒ සුවඳ ගන්න ඉන්නේ. හඳුකුරුට සුවඳ ඒක ලක්ෂ්‍ය කරන්නේ. අන්න රූපාචර සුවඳ. ගන්ධයේ දෙපැත්තක් තියෙනවා. රූපාචර ස්වභාවයක ඇදලා යන ඒ පැත්ත නැඹුරු කරන ගන්ධය. නිවර්ණ තුනී කරලා යන්නේ. රසයක් තියෙනවා. ඒ රසයේ කොහොමද පැත්තක් තියෙනවා. වැදලා හර කරලා හදලා විවිධාකාරී වයිට් කියලා හදන එකක් තියෙනවා. ඒකමයි යෝනි. ඔය හදලා ඉවර කරන මේ මේ අරකුටියක් වරින වොන් ලැහැත්තුනා. මොකද කාමීර ගැලපෙන්නා රසය. ඉතින් ඔක කිනා තිබ්බම ඔයිට අර රහජයක් තියෙනවා මම ගිරක් දෙනවා කිරිපැන්ටික් ගිරක් දෙනවා. දැන් කාති පිටික ගහලා අරකුටික් ගහලා කිරිපැණි හැමයි. ඒක හරියන්නේ නැහැ ඒක. අන්න රසයේ තියෙන කාමීටි ගැලපෙන රසයක් දහ. ඒකේ නොගැලපෙන රූපාචරිත ගැලපෙන රසය. එන කිරිබැලි රසය අරකට අරකට ඒ ප්‍රණීතේ අර කියන පැත්තට යන්නේ නැහැ. ඒ රසයේ රූපාචරිත කාමීට බාධා කාමීට බාධායි රූපෙත් නෙමෙයි ඒක බාධා. රූපාචරිත කාමී මේ කාමාවචරිත මේ කත් ඇදෙන්නේ නැහැ, ඒ පැත්තට ගෝචර වෙන්නේ නැහැ. ස්පර්ශ තියෙනවා. දැන් යපි සුඛ ස්පර්ශ විවිධාකාර. ඒ සුඛියෝ ශරීරයෙන් දැන විශාල සුඛ දැනේවා තියෙනවා. සමහර සුඛයක් තියෙන ප්‍රථම ධ්‍යාන ආදීදී ඇති වෙන්නා වූ සුඛයකක සාවී සුඛේ. විශාල කායික සුඛය. හැබැයි ඒ සුඛය කවදාවත් කාම සුඛයක් නෙමෙයි. පංචකාමීල ගැළපෙන්නා වූ කාම සුඛයක් තියෙන ඉතිරි පුද සම්භෝගි. ඒ සුඛය හරියන්නේ නැහැ. ඒ සුඛය අර කියන සුඛය නෙමෙයි. කාම සුඛල්ලිකා නියෝගේ වෙනයි, සුඛල්ලිකා නියෝගේ වෙනයි. එතන කාම සුඛල්ලිකා නියෝගේ කාම පැත්තට. සුඛල්ලිකා නියෝගේ බුදුරන් වහන්සේ දේශනා කරනවා. සුඛල්ලිකා නියෝගේ මම එපා කියන්නේ නැහැ කාටවත්. සුඛල්ලිකා නියෝගේ මම ගන්න අනුගමනය කරන්න ගියේ. හැබැයි සුඛල්ලිකා නියෝගේ නිසා ආරි මාර්ගය පූර්ණ කරන්න මම පැහැදිලි. කාම සුඛල්ලිකා නියෝගේ අන්තිමට වැඩේ. දැන් මේක දෙක. සවිතක්කං සවිතාරං විවේකං පීති සුඛං. ඒ සුඛේ මම අනුවාද කරනවා. සුඛල්ලිකා නියෝගේටයි. ඒ පීති සුඛ එකඟතාව කියන දෙවෙනි දහය තියෙන සුඛයත් ඒකටයි. සුඛේ එකඟතාවීදී වෙන තුන්වෙනි ධ්‍යාන සුඛයත් අර කියන සුඛේටයි. සුඛල්ලිකා නියෝගේ. කාම සුඛල්ලිකා නියෝගයයි සුඛල්ලිකා නියෝගයයි දෙක. දැන් සමහර අය බුදුරජාණන් වහන්සේ කාම සුඛේ අන්තියටපත් කළා ඒක අන්තියක් කියලා කිව්වහම උන්වහන්සේ අර විතේ විතක්ක විචාර පීති සුඛ ඒකාගතන සවිතක්ක සවිචාර පීති සුඛ ඒකාගතදී වෙදින සුඛය කායික සුවයක් තියෙනවා. උන්වහන්සේ කනුමත කරන ගියා තර්කවාද කරනවා. ඒ තර්කවාද නිසා බුදුරණන් හද වෙලා තියෙනවා. මම සියලු සුඛල්ලිකාණ යෝගියෝ තහනම් කරලා නෑ නරකයි කියලා නෑ. යමක් කාමීටයිද ඒ කාම සුඛල්ලිකාණ යෝගිය මම විපාකී. මෙන්න මේ සුඛල්ලිකාණ යෝගිය තියෙනවා. මේ ධ්‍යාන සුඛල්ලිකාණ යෝගිය මම විපාකීලා නෑ. ඒක කායික සුවයක්. ඒ සුවේ නිවන්ටත් උපනිශ්‍රය ආධාරය. ඉතින් අනිංසාව තෝරගන්න වෙනස ඒකයි. ඉතින් ප්‍රථම ධ්‍යාන සමාපත්තිය ලබන්න සමාපත්තිය ලබන ධ්‍යානය ලැබෙන කල්යයක්. ධ්‍යානය එකක් ධ්‍යාන සමාපත්තියකින් තව එකක්. ඒක දකින්න අභිධර්මයේ ධ්‍යාන වීති සහ ධ්‍යාන සමාපත්ති වීති ගැන දැනගන්න ඕනේ. ධ්‍යාන වීතිය කියන එක සාපස් වෙන්නේ පංචද්වාරයේ වීතිය අනාතරදී මනෝද්වාරයේ වීතිය යන ක්‍රමවේදයක් තියෙනවා. සාමාන්‍ය පොදු ලක්ෂණ ඒකයි හිත. ධ්‍යාන සමාපත්තිය නැති කෙනෙකුට තියෙන වෙලාවක තියෙන ස්වභාවය. මෙන්න මේකෙදී මේ මනෝද්වාර චිත්ත වීතිය නැగిලා ධ්‍යානී ලැබුණාට පස්සේ අර පරිකරණ උපචාර අනුලෝම ගෝත්‍ර වූ කියලා ඊදිරි මේ චිත්ත වීතිය චිත්තක්ෂණ ගණන ගිහිල්ලා මනෝද්වාර චිත්ත වීතියක ඊට පස්සේ නැගෙනවා. ධ්‍යාන ධ්‍යාන කියා දෙකක් නැගිලා භවංග වෙනවා. ඒක ධ්‍යාන 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 කියා චිත්තක්ෂණ තුනක් ජවන් වශයෙන් ධ්‍යාන පහරලා ආයි භවංගිටපත් වෙලා චිත්ත වීතිය කියලා වෙනවා. ආයිතරයක් අර ඒකක් හට ගන්නවා. ඒකත් අර විදේශකින් කියලා වෙනවා. යන චිත්තක්ෂණ ධ්‍යාන චිත්තක්ෂණ දෙකකින් හෝ තුනකින් කෙලවර වෙනවා. තීක්ෂණයට තුනක් යනවා ධ්‍යාන අවස්ථාව. ඒක මන්ත්‍ර ප්‍රඥාවේ සාමාන්‍ය මට්ටමේ ඇටි දෙකක් ගිහලා භවංග වෙනවා. ඒ තුනක් ගිහලා භවංග නැති සමාධිය වලවා. දෙකක් ගිහින් භවංගෙන චිත්ත වීතිය වලදී ඒ ධ්‍යාන සමාධිය ටිකක් දුබලයි. සමාන නෑ දෙන්න දෙවොල්ලන්ගේ ඉරි විදියට. ඉතින් ඕක සමාපත්තිය නෙමෙයි. ඔහම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට ප්‍රගුණ වෙනකොට ප්‍රගුණතාවය අනුව ඔය චිත්තක්ෂණ තුනක් ගිහිල්ලා නවතින එක දෙකක් ගිහිල්ලා නවතින එක එන්නේ වැඩි වෙනවා. තුන ත්‍රිවිධයව 4 5 6 7 කියලා භවංග වෙනවා. 6 7 8 9 10 කියලා භවංග වෙනවා. 100 200 300 400 500 උත්තරීතර කියලා භවංග වෙනවා. ලක්ෂ ගණන් කෝටි ගණන් ගිහිල්ලා භවංග නොවි දිගට යනකොට කියන සමාපත්තිය. එතන අදිස්ථානිකට නම් මම පැයක් සමාධි සමාපත්තිය ඉන්නවා කියලා. ඒ පැය එක දැරීමක් තියෙනවා. ඒ ඉන්නේ ලුඹේ බාහිර ලෝකේ පංචේන්ද්‍රිය දකින පංචේන්ද්‍රිය ක්‍රියාත්මකින් ලෝකේ නෙමෙයි. තනි කර මන ඉන්ද්‍රිය විතරයි. මන ඉන්ද්‍රිය සහිත ඒ සංඥා සහිත ප්‍රථම අධ්‍යයන සංඥාවේ ඉන්නවා. ප්‍රඥාව හොඳට දැනෙනවා. ඒ ස්වභාවය අන්නේ එක. ඒකයි ධ්‍යාන සමාපත්තිය. ධ්‍යාන සමාපත්තිය ඉන්නේ ප්‍රථම අධ්‍යයන සමාපත්තිය ඉන්න උනත්. ඇහැට පේන්නේ නැහැ, කන්න සද්ද ඇහෙන්නේ නැහැ, බාහිර එන ගැහුවත් දන්නේ නැහැ. ගඳ සුවඳ රස ස්පර්ශ එකක්වත් දැනෙන්නේ නැහැ. පංචේන්ද්‍රියම අක්‍රියයි. නමුත් ධානි මනේදී සම්පූර්ණ ක්‍රියාත්මකයි. අර සමාපත්තිය කියන්නේ එහෙම එකක්. ධානි කියන එකේදී පංචේන්ද්‍රිය චිත්ත වීති යන අතර තුරදී මනෝද්වාර චිත්ත වීති නැగి නැగి අර විදිහට පරිකාරණ උපචාර හඬවම මේ ගෝත්‍ර බුල නැහ බෝධාන ආදි වශයෙන් මේ තුනේ හතරක් චිත්තස්සන ගිහිල්ලා අනිත් සැරේ ධාන ධානික චිත්තස්සන ගියා ගියා භවන්තුන. ධාන 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 චිත්තස්සන තුනක් ගියා භවන්තුන. මෙන්න මේකේ කියනවා අර විදිහට අර මේ අර කියන ධාන සිත් කියන්නේ ඒක. සමාපත්තිය නෙමෙයි ධානය පිටේ. ඒ ධානයේ ලබා ගන්න ඉතින් ඔය ක්‍රමයට අනුගමනය කරන්නේ නීවරණ තේරුම් මාර්ගයෙන් නීවරණයන්ගේ වෙන්වෙන්න ඕනේ. ඒතකොට නීවරණයන් නිසා කාම හිතකට යම් කිසි කාම විඥානයකට ආහාරයක් තිබුණා නම් ඒ කාම විඥාන තමයි ඇලින්නේ. ඇලීම් වල අරමුණ විසිරවන්නේ. ඇයිද විරුද්ධන ගැටීමක් ඇති කරන්නේ. ගැටීමේ විසිරවන්නේ. ඒ හිතවල හැටි. ඇලෙන ගැටෙනක නැති කරන්න බෑ. ඇලෙන්න ගැටෙන්න හේතු වෙන හිත හටගත්ත හේතුව හොයලා. ඒ ආහාරය නිරෝධ කරගන්න ඕනේ. ඒ ආහාරය නිරෝධ කරොත් ආහාර නිරෝධයෙන් විඥාන නිරෝධයෙන් සිද්ධාන්තයක් තියෙනවා. කාම හිතේ තියෙන ආහාර නිරෝධ කරොත් කාම විඥාන නිරෝධ වෙනවා. ව්‍යාපාදයේ හේතු වෙනා ද්වේෂ හිතකට තිබෙන ආහාර නිරෝධ කරොත් ද්වේෂ විඥාන නිරෝධයි. එන ඇලෙන එකයි ගැටෙන එකයි දෙක තමයි කම්පාවටපත් කරන්නේ. ඔය විඥාන දෙක නිරෝධ කරන සමාධිය නිකම් වෙයි. අමාරුවක් නැහැ දීතියම ලබන්න පුළුවන්. ඒකයි කාරණේ. ඉතින් බුදු ගුණ දහම් ගුණ සංගුණ තීකරනකොට ධානී ලැබෙනවා. අර්පණාව කියලා කියන්නේ සමාපත්තිය ලැබෙන්නේ. සමාපත්තිය දෙනවා නම් ධානී පිහිටන්නකොට ගුණ විවිධ සිහි කිරීමට යනකොට ධානී ලැබෙන්න තියනවා නෙවෙයි ධානී ලැබෙනවා. සමාපත්තිය පිහිටන්නේ නැහැ. සමාපත්තිය දෙන්නේ චරිත නිශ්චල වෙන්න ඕන. සිටිවිලි බාහිර සිටිවිලි නැති එකක් වෙන්න ඕන. ඒකයි කාරණේ. ධ්‍යානය කරන බලන් ඉස්සෙල්ලා ඒ අවස්ථාවේ පළුතලයේ ප්‍රමත්තමින් හදාගන්න.